SBS ரேடியோ
SBS சிங்கள வேடஸ்ட்ரான சந்துதா அங்கஹருவாதா ப்ரஹஸ்பதிந்தா சக சிகுராதா பெரவரு 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.
අපි දැන් තවත් සුවිශේෂී කතාබහකට යොමු වෙන්න සූදානම්. විශේෂයෙන්ම ඔබ පොදු මහජනතාව විදිහට අවධානයෙන් සිටිය යුතු කාරණාවක් සහ ඔබ දැනගත යුතු සහ ඔබගේ අවබෝධය වඩාත් පුළුල් කළ යුතු කාරණාවක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන එක්තරා වැඩසටහනක් පිළිබඳවයි අපි මේ කතාබහ කරන්නට යන්නේ. මෙල්බර්න් නගර මැදින් ආරම්භ වීමට නියමිත මහජන අවධානය යොමු කරලීමේ පාගමනක් පිළිබඳවයි අපේ මේ කතාබහ. මේකට මූලික වන්නේ අපි සෞඛ්‍යමය පැත්තෙන් සලකා බැලුවාම අපි විශේෂිත අවධානයට ලක් කළ යුතු කාරණාවක් පිළිබඳව මහජනයාගේ අවධානය යොමු කරලීම. මේකට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මුල් වෙලා සිටිනවා. මේක ශ්‍රී ලාංකික ජනප්‍රජාව පමණක් ඉලක්ක කරගත්තක් නෙමෙයි, සමස්ත ඕස්ට්‍රේලියාවේ මිසිරින සියලුම ජනකොට්ටාශය ඉලක්ක කරගත්ත වැඩසටහනක්. මේ වැඩසටහන පිළිබඳව කතාබහ කරන්නටත් මේ සෞඛ්‍යමය පැත්තෙන් ගත්තහම මේ අවධානයට ලක් කළ යුතු මේ රෝගී තත්ත්වය පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්නත් අපි ආරාධනාව දැන් යොමු වෙනවා මහාචාර්ය තිස්ස විජේරත්න මහතාට. ඒ මහතා මෙල්බන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් මෙල්බන් වල සිටින. ඒ විතරක් නෙමෙයි, නැෂනල් මිග්‍රේන් ෆවුන්ඩේෂන් හි එසේත් නොමැතිනම් ජාතික මිග්‍රේන් පදනමේ සභාපතිවරයා සහ නිර්මාපකයා. ඒ වගේම ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් හෙඩේක් සොසයිටි හි ඔස්ට්‍රේලියා නවසීලන්ත හිසරද සංගමයේ සභාපතිවරයා විදිහටත් එතුමාණන් අපිට හඳුලා දෙන්නට පුළුවන්. ආයුබෝවන් මහාචාර්ය තිස්ස විජේරත්න මහතා.
ආයුබෝවන් ඩී රුක්ෂි. ඇත්තටම මේ මම තමයි ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් හිසරද සංගමය නිර්මාපකයෙක් කළෙත් මම එහි සභාපති නෙවෙයි. හැබැයි මම එහි අපේ ලේකම්වරු දෙන්නෙක් ඉන්නවා. ආරම්භක සහ මේ දක්වාම එක ලේකම්වරයෙක් වන්නේ මම. ඒ අරින් ඔබ කියපු අනෙක් හැමදේම නිවැරදි.
හොඳයි, ඒ පැහැදිලි කිරීමත් ලැබිච්ච එක වටිනවා. බොහොම ස්තුතියි. අපි දැන් මේ වැඩසටහන පිළිබඳව කතාබහ කරන්න මත්තෙන් මහාචාර්ය තිස්ස විජේරත්න අපි ටිකක් කතාබහ කරමුද? මොකක්ද මේ මිග්‍රේන් කියලා කියන්නේ? අපි සිංහල අපි කොයි කවුරුත් පාවිච්චි කරන වචනයක් තමයි මේකට ඉරුවාරදය කියන වචනේ. මොකක්ද මේ රෝගී තත්වය?
ඇත්තටම මේ දිරුක්ෂි ඉතාම වැදගත් ප්‍රශ්නයක් මගින් ඇහුවේ. මේක තමයි ඔස්ට්‍රේලියානු ජනතාවට, ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු මෙන්ම ශ්‍රී ලාංකික නොවන ඔස්ට්‍රේලියා ජනතාවත් ඇතුළුව ඔස්ට්‍රේලියානු ජනතාවට බෙලහීනතාවය ඇති කරන අංක එකේ රෝගාබාධය තමයි මයිග්‍රේන් රෝගය කියලා කියන්නේ. අපේ සංඛ්‍යා ලේඛනවල හැටියට ඔස්ට්‍රේලියාව පුරා වෙසෙන ජනගහණයෙන් මිලියන 6කට වැඩි ප්‍රමාණයක් මේ රෝගී තත්ත්වෙන් මේ මොහොත වෙනකොට පීඩා විඳිනවා. මේක අපි තවදුරටත් ගත්තොත් එහෙම කිසියම් රෝගී තත්ත්වයක් ජනගහණයෙන් මිලියන 6කට පීඩා විඳිනවා නම් මේ මිලියන 6ටම අදාළ පවුල්වල අය, ඒ අය භාර්යාවන් නම් ඒ අයගේ ස්වාමිපුරුෂයන්, ඒ අය ස්වාමිපුරුෂයන් නම් ඒ අයගේ භාර්යාවන්, ඒ අය දරුවන් නම් ඒ අයගේ දෙමාපියන්. එතකොට මේකේ තියෙන බලපෑම ඇත්තටම මට හිතෙනවා සමස්ත ජනගහණයටම බලපානවා කියලා. එතකොට ඒ තරම් සුලබ රෝගයක් මේක. කනගාටුදායක තත්ත්වය, මෙච්චර බෙලහීනතාවය ඇති කරන රෝගයක් වුණත් මේ රෝගයට තරම් කුඩම්මගේ සැලකිල්ල ලැබෙන වෙන රෝගයක් මම නම් ජීවිතේට දැකලා නැහැ ලෝකේ පුරාම. දැන් මේ ගැන තියෙන නිද්‍රාශීලී බව කොච්චරද කියනවා නම්, මම ඔස්ට්‍රේලියානු සහ නවසීලන්ත හිතරද සංගමය ගොඩනගනකොට මට ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරුන් 4 දෙනෙක් එකතු කරගන්න අවුරුදු 3කට වඩා කාලයක් ගියා. මොකද ඒ තරම්වත් උනන්දුවක් තිබුණේ නැහැ මීට අවුරුදු 6කට 7කට කලින්. නමුත් වාසනාවට වගේ දැන් නම් අපේ සමාජික සංඛ්‍යාව 100ත් පැනලා තියෙනවා. ඒකෙන් පේනවා මේ රෝගයට තියෙන කුඩම්මගේ සැලකිල්ල කොච්චරද කියලා. මේ මොලේ සම්බන්ධයෙන්ම විශේෂඥ වෛද්‍යවරු හැටියට ගණගත්ත උදවිය අතරේ පවා. ඉතින් මේ හේතු කාරණා සියල්ලම නිසා මේ රෝගය ගැන මහජන අවධානය සහ දේශපාලනඥයන්ගේ සහ ප්‍රතිපත්ති සම්පාදනය කරන කළමනාකරණවරුන්ගේ අවධානය යොමු කර ගැනීම අද දවසේ බරපතල කාර්යයක් වෙලා තියෙනවා. ඊට අමතරව මේ රෝගය හරිහැටි හඳුනා ගැනීම නොසිදු වීම නිසා මේ රෝගයට හරිහැටි ප්‍රතිකාර වෙන්නෙත් නැහැ. උදාහරණයක් හැටියට ගත්තොත් බොහෝ කාන්තාවන් හිතනවා හිසරදේනකොට ආමට මේ ඔසප් වීම සිද්ධ වෙන කාලෙනේ, ඒක නිසා තමයි මේ එන්නේ, මේකට ඉච්චර කලබල වෙන්න දෙයක් නැහැ, එහෙම නැත්නම් මගේ හිතේ ස්ට්‍රෙස් එක වැඩි, ඒ නිසා තමයි මේක වෙන්නේ. ඒ වගේ අපි හැමෝටම සරල හේතුවක් දක්වන්න පුළුවන් අපේ හිස මතින් එන රෝග ලක්ෂණ වලට. දැන් මේ තත්ත්වය තවත් බරපතල වෙනවා දෙදස් දහටේ ගියවුරුද්දේ ඔස්ට්‍රේලියාවට සිදුවෙච්ච ආර්ථික හානිය මේ රෝගය නිසා. ආර්ථික හානිය කියලා කියන්නේ එක්කෝ මේ රෝගය තත්වය නිසා වැඩට යන්න බැරිවිච් කිරීම නැත්නම් වැඩට ගිහිල්ලා හරියට වැඩ කරන්න බැරිවිච් එක හරි, එහෙම නැත්නම් ලෙඩ නිවාඩු ගත්ත එක හරි, රෝහල් වලට ඇතුළත් වෙලා ඉමර්ජෙන්සි ප්‍රතිකාර ගත්ත එක හරි, මේවට ගිය වේදන් සේරම ටික එකතු කරපුවාම ඩොලර් බිලියන 40කට කිට්ටු ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු ආදායම් බදු ගෙවන්නන්ට වියදම් කරන්න වෙලා තියෙනවා. මේ රෝගය නිසා අප වෙලා තියෙන ඉරණමට ගොදුරු වෙච්ච රෝගීන් සඳහා වෙච්ච දේවල් සංඛ්‍යාත්මක හැටියට දැන් සලකලා බලපුවාම
ඒක ඉතාමත්ම ප්‍රබල මට්ටමක් කියලා අපිට වටහා ගන්න පුළුවන් ඔබ ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන සහ දත්තානුව මහාචාර්ය තිස්ස විජේරත්න මහතා. දැන් ඇත්තම මේ තත්වය කොයිතරම් ප්‍රබලව අපේ ශරීරයට බලපෑම් ඇති කරන්න පුළුවන්ද? දැන් අපි දන්නවා මේ මිග්‍රේන් එමත් නැත්නම් ඉරුවාරදිය කියන රෝගී තත්වයෙන් පීඩා විඳින කෙනෙකුගේ ස්වභාවය. දැන් එතනදී යම් කිසි වූ අවධානමක් තියෙනවද මේක මේ මොළය හා සම්බන්ධව යම් කිසි වූ දීර්ඝකාලීන රෝගී තත්වයක් කරායදගෙන යාමට මොකක්ද ඔබේ පැහැදිලි කිරීමේ සම්බන්ධයෙන්?
අපි දන්න තරමට එහෙම ප්‍රශ්නයක් තියෙන පාටක් පේන්නේ නැහැ. මේක තමයි මේකේ තියෙන අනිත් සුවිශේෂීත්වය. මට හිතාගන්න බෑ ඇයි මේ අපිට තරුණ වෛද්‍ය ශිෂ්‍යයන් හෝ තරුණ වෛද්‍යවරුන් හෝ තරුණ වෛද්‍ය විශේෂඥවරුන් මේ රෝගය පිළිබඳව උනන්දුවක් ඇති කරගන්න බැරි අය කියන එක මට තාම ප්‍රහේලිකාවක්. ඒකට හේතුව දැන් මොළයේ සම්බන්ධ වෙනත් රෝග ගත්තාම ඩිමෙන්ෂියා රෝගය හරි, පාකින්සන්ස් රෝගය හරි, එහෙම නැත්නම් අංශ භාග රෝගය හරි, එහෙම නැත්නම් මල්ටිපල් ස්ක්ලෙරෝසිස් රෝගය හරි, එහෙම නැත්නම් බ්‍රේන් ටියුමර්ස් හරි, ඒ වගේ දේවල් ගත්තාම බොහෝ දුරට අපිට ඒ මොළයේ තිබිච්ච තත්ත්වයට මාපහු ගේන්න අමාරුයි. අපි කොච්චර ප්‍රතිකාර දියුණු කරලා තිබුණත්.
දැන් එතකොට මොකද්ද මේ ඔය රෝගී තත්ත්වය ඇති වෙන්න බලපාන මූලික කාරණා මොකද්ද?
ඒක මූලික හේතුව අපේ මනුස්සකම ඇත්තටම. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි සාමාන්‍ය මිනිස්යන් හැටියට මේ ලෝකයට බිහි වෙනකොට අපේ ජානමය තත්ත්වයෙන් ඇති වෙනවා. අපි මයිග්‍රේන් රෝගය තියෙන රෝගීන්ට ඉතා පහසුවෙන් ඒ රෝගය හා සම්බන්ධ රෝග ලක්ෂණ මතු කළ හැකිවීමේ සම්භාවිතාවයක් තිබෙනවා. ඒ රෝග තත්ත්වය සාමාන්‍යයෙන් මුළු ලෝක ජනගහනයෙන්ම ගත්තහම හැම ලෝකවාසීන් 6 දෙනෙක් 7 දෙනෙක්ගෙම එක්කෙනෙකුට, කාන්තාවන් ගත්තාම හැම කාන්තාවන් 5 දෙනෙක්ගෙම එක්කෙනෙකුට මේ රෝගී තත්ත්වය ජානමය වශයෙන්ම තියෙනවා. අපි බටහිර වෛද්‍ය විද්‍යාවේ කියනවා මේක ඇති කරන්නට මග පාදන සාධක තියෙනවා කියලා. ඒ සාධක ශරීරය ඇතුළෙන් එන සාධක තියෙනවා, ශරීරයට පිටතින් එන සාධක තියෙනවා. මානසික ආතතිය, එතකොට නිදිමැරීම, එතකොට හරි හැටි ආහාර පාන නොගැනීම, ඊට අමතරව අනවශ්‍ය විදිහට මානසික පීඩා ඇති කර ගැනීම, ශරීර සෞසුවතා ව්‍යායාම වල නියැලී නොසිටීම, සමහර වෙලාවට කාලගුණයේ සිදුවන වෙනස්කම්, සමහර වෙලාවට අපේ ශාරීරික සාමාන්‍ය ක්‍රියාකාරීත්වයේ සිදුවන වෙනස්කම්. උදාහරණයක් විදිහට මට හිතෙනවා බොහෝ දුරට කාන්තාවන්ට මේ රෝගය වැඩිපුර හැදෙන්න හේතුව හෝමෝනවල ක්‍රියාකාරීත්වය ගත්තාම ඊස්ට්‍රොජන් ප්‍රොජෙස්ටරෝන් වල ක්‍රියාකාරීත්වය වෙනස්කම් නිසා කාන්තාවන් තුළ ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙන ශීඝ්‍රතාවය සහ ඉඩකඩ වැඩි, පිරිමින්ට වැඩිය. මේ වෙනසත් මොළය කියන්නේ මයිග්‍රේන් රෝගය හැදීමේ සම්භාවිතාවයේ තියෙන රෝගියෙකුට මේ වෙනස්කම් එහා මෙහා වෙනකොට අර ට්‍රිගර් ෆැක්ටර්ස් ඔක්කොම එකතු වෙලා මොළය ඇතුලේ තියෙන රසායනික ක්‍රියාකාරීත්වය සහ විද්‍යුත් ක්‍රියාකාරීත්වය එහා මෙහා වෙලා මයිග්‍රේන් රෝගය හා සම්බන්ධ රෝග ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා.
එතකොට දැන් මේකට ජානමය පසුබිමකුත් තියෙනවද වෛද්‍යතුමනි?
අනිවාර්යයෙන්ම. අපි දන්න තරමට ජානමය තත්ත්වයන් 40කට විතර කිට්ටු ප්‍රමාණයක් මේ වෙනකොට හොයාගෙන තියෙනවා. බොහෝ දුරට මයිග්‍රේන් තියෙන රෝගීන් බොහෝ දෙනෙකුගේ පෞලේ ඉතිහාසයකුත් තියෙනවා. අපි අහලා බලපුවාම එක්කෝ අම්මට මයිග්‍රේන් රෝගය තිබිලා තියෙනවා, එක්කෝ තාත්තට මයිග්‍රේන් රෝගය තිබිලා තියෙනවා. හුඟක් ලෙඩ දන්නේ නැහැ එහෙම තිබිලා තියෙනවද කියලා. නමුත් මේ ගැන වෙදකම් ශාස්ත්‍රයේ දන්න වෛද්‍යවරයෙක් හොඳට දීර්ඝකාලීනව ප්‍රශ්න කරගෙන යනකොට අපිට බොහෝ දුරට එළි වෙනවා මේ ඒ පෞලේ අනිත් අයටත් මෙවැනි රෝගී තත්ත්වයක් තිබිලා තියෙන බව.
ඔව්. දැන් එතකොට දැන් මේ රෝගී තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කළේ නැත්නම්, මැනේජ් කරගත්තේ නැත්නම් මේකේ හානිදායක මට්ටම කොච්චර ප්‍රබල වෙන්න පුළුවන්ද?
කවදාවත් මයිග්‍රේන් රෝගය නිසා රෝගියෙක්ගේ ජීවිතය නැති වෙන්නේ නැහැ. විෂාදයේ වගේ රෝගී තත්ත්වයක් විදිහට ජීවිතය නැති කරගත්තේ නැත්නම් එහෙමත් වෙනවා. ඇත්තටම මම කියවලා තියෙනවා සමහර ලංකාවේ පත්තරවල අධික මයිග්‍රේන් රෝග තත්ත්වය දරා ගන්න බැරුව කිසි කෙනෙක් ගණන් ගන්නේ නැති නිසා ජීවිතය නැති කරගත්තා ඉන්නවා. ඇත්තටම එහෙම ප්‍රතිශතයක් මේ රටවල තව අපිට ආරංචි වෙන්න තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ ළඟදී නවසීලන්තයේ වෙලින්ටන් නුවර එක රෝගියෙක් එහෙම ජීවිතේ නැති කරගන්න ගිහිල්ලා එයා මුහුණු පොතේ එක වාර්තා කරපුවාම එයා ඇමරිකානු මයිග්‍රේන් පදනමේ මුහුණු පොතේ සමාජිකාවක් ඇමරිකානු මයිග්‍රේන් පදනමේ සභාපතිවරයා මගේ හිතවත් මිත්‍රයෙක් ඔහු මේයෝ ක්ලිනික් එකේ අධිපතිවරයා මහාචාර්යවරයෙක් ඔහු මට පාන්දරයකට විතර කතා කරලා කිව්වා මේ වෙලින්ටන් රෝහලේ කවුරු හරි ස්නායු රෝග වෛද්‍යවරයෙක් ඉන්නවද කියලා බලන්න මේ ලෙඩාව බලන්න අපිට යොමු කරන්න ඕන කියලා මම උදාහරණයකට උත්සාහ කරේ එහෙම නැත්තම් ජීවිතේට මොකක් හානියක් මේ රෝගෙන් වෙන්නේ නැහැ එහෙම වුණාට රෝගීන් 1000ක් විතර මම දැනට බලා ගන්නවා වික්ටෝරියානු ප්‍රාන්තයේ ඒ රෝගීන්ගෙන් මට 100ක් ගැන විතර මතක් කරලා කියත හැකි මේ ලෙඩුව ඇත්තටම නොමැරි මැරෙනවා මොකද රෝගය නිසා ඇතිවෙන දුබලතාවය බෙලහීනතාවය විශ්වාස කරන්න අමාරුයි. ඒ කියන්නේ හුඟක් දෙනා හිතන්නේ මයිග්‍රේන් කියලා කියන්නේ නිකන් හිසරදයක් විතරයි කියලානේ. ඇත්තටම හුඟක් රෝගීන්ට හිසරදයට වඩා එහා ගිය රෝග ලක්ෂණ තියෙනවා. සමහර වෙලාවට මේගොල්ලොන්ට තදින් සති ගණන් පවතින ඔක්කාර ගතිය තියෙනවා. සමහර වෙලාවට සති ගණන් පවතින නිකන් වංගෙඩියක දාලා කොටලා දැම්මා වගේ තලාපෙලා දැම්මා වගේ වැඩි විඩාපත් ගතියක් තියෙනවා. සමහර අයට මොනවත් කන්න බොන්න බැරි ගතියක් තියෙනවා. සමහර අයට සිහි කල්පනාව අඩු වෙන ගතියක් තියෙනවා. සමහර වෙලාවට මේ රෝගීන්ට දැන් සුපර් මාකට් එකට යන්න බෑ. සුපර් මාකට් එකේ එළිය දරා ගන්න බෑ. ට්‍රැෆික් ලයිට් දරා ගන්න බෑ. ගෙදර කවුරු හරි ළමයි සද්දෙන් කෑ ගහනවා නම් හරි මියුසික් ප්ලේ කරනවා නම් හරි හිස හරි සංවේදී වෙනවා. ඉතින් මේ නිසා රෝගය නිසා ජීවිතේ නැති වුණේ නැති වුණාට රෝගය නිසා තරුණ වියේ හොඳම ප්‍රොඩක්ටිව් කාලේ තමන්ගේ පර්ෆෝමන්ස් එක බරපතල විදිහට අඩු කරලා දානවා මේ රෝගය නිසා. ඒක හරි කනගාටුදායක තත්ත්වයක්. උදාහරණයක් ඇටියට ලෝකයේ පුරාම අවුරුදු 50ට වඩා අඩු වයසේ අයගේ අංක එකේ දුබලතාවය ඇති කරන රෝගය තමයි මයිග්‍රේන් රෝගය කියලා. කියන්නේ මේ ජනතාවගේ සංඛ්‍යාව බිලියනයක් වෙනවා. ඒ කියන්නේ මුළු ලෝක ජනගහණයෙන් හැම 7 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට වගේ. ඉතින් මේ තත්ත්වය ඇත්තටම වෙනස් කරන්න ඕන. මේක වෙනස් කරන්න බැරි වෙලා තියෙන්නේ මේ රෝගයට මේ කාලාන්තරයක් තිස්සේ හම් වෙලා තියෙන කුඩම්මගේ සැලකිල්ල නිසා. මේ අපි කියනවනම් මයිග්‍රේන් රෝගයේදී මොළයේ රසායනික සහ විද්‍යුත් ක්‍රියාකාරීත්වය වෙනස්කම් වෙනවා කියලා. මේ රෝගීන්ට අනිවාර්යයෙන්ම කාංසාව, විෂාදය, ඒ වගේ රෝග තත්ත්වයන් ඇති වෙන එක ගැන ආයේ පුදුම වෙන්න දෙයක් නැහැ.
දැන් වෛද්‍යතුමනි, දැන් මේක මේ නිට්ටාවට සුව කරගත හැකි මට්ටමක් තියෙනවද නැත්නම් මොනවද අපේ ජනතාව ප්‍රතිකර්ම පැත්තෙන් අවධානයට ලක් කරන්න ඕන කාරණා?
ඇත්තටම මම පෞද්ගලිකව විශ්වාස කරන හැටියට මේ රෝගය නිට්ටාවටම සනීප කරගන්න පුළුවන් තත්ත්වයක්. ඒ කියන්නේ අපි කරන්න ඕන මේ රෝගය ගැන හොඳ අවධානයක් යොමු කරගෙන හොඳ ධනාත්මක චින්තනයක් ඇති කරගෙන හරි පිළිවෙලට බෙහෙත් පාවිච්චි කරලා මයිග්‍රේන් හිසරදය ඇති වෙන්න තියෙන සම්භාවිතාවේ පුළුවන් තරම් අඩු කරගෙන බලාපොරොත්තු සහගත බව පුරවාගෙන ඉන්න ගමන් හැබැයි මේ ඇති වෙලා තියෙන සත්වේ නැති කරගන්න කියන එක හොයන්න බලන්න ඕන. සරලව කියනවා නම් මේක සනීප කරගන්න පුළුවන් සත්වයක්.
හොඳයි, අපි දැන් මේ කතා බහ කරමින් සිටින්නේ තව නොබෝ දිනකින්ම මෙල්බන් නගර මැද්දේ මහජන අවධානය යොමු කරලීම උදෙසා පවත්වන්නට නියමිත පාගමනක් පිළිබඳව. මේ මහජන අවධානය යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ මයිග්‍රේන් රෝගී තත්ත්වය පිළිබඳව, ඉරුවාරද රෝගී තත්ත්වය පිළිබඳව මහජන අවධානය යොමු කරලීමේ අභිලාෂයෙන්. ඉතින් අපි ඒ නිසා තමයි මේ ඉරුවාරදේ සෙත්නමෙතිනම් මයිග්‍රේන් කියන මේ රෝගී තත්ත්වය පිළිබඳව පූර්වයෙන් සාකච්ඡා කළේ මේ වැඩසටහන පිළිබඳව කතා බහ කරන්න කලින් මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය තිස්ස විජේරත්න මහතා සමගින්. අපි දැන් ඔබෙන් දැනගන්න කැමති මහාචාර්ය තිස්ස විජේරත්න මහතා, මේ 21 වෙනිදා සිදුවන වැඩසටහන පිළිබඳව මේ පාගමනයේදී සිදුවන ක්‍රියාදාමය මොකක්ද, මහජනතාවට කොයි ආකාරයෙන්ද ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්, කොයි වගේ පිරිස්ද මේකට මූලිකත්වය අරගෙන කටයුතු කරන්නේ, ඒ සම්බන්ධව තොරතුරු?
දිරුක්ෂි, මම ඇත්තටම මේ අවුරුද්දේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධ ලෝක ස්නායු රෝග සංගමය සහ අන්තර්ජාතික හිසරද සංගමය කියන දෙකේම නායකත්ව තනතුරු කිහිපයක් දරනවා. අපි හැම අවුරුද්දෙම ජූලි මාසයේ 22 වෙනිදා, ඒක තමයි අපේ ලෝක ස්නායු රෝග සංගමයේ උපන්දිනය. දැන් අවුරුදු 50කටත් එහා ගිය සංගමයක් මේක. මේ අවුරුද්දේ අපේ තේමාව වෙලා තියෙන්නේ මයිග්‍රේන් රෝගය කියන එක. මේක අපිට හම්බ වෙච්ච සුවිශේෂී අවස්ථාවක්. ලෝකයේ ඉතාම දැවැන්ත විද්වත් සංගම් දෙකක් එක වේදිකාවට ගේන්න අපිට පුළුවන් වෙලා තියෙනවා එක රෝගයක් සඳහා කතා කරන්න. ඒ අන්තර්ජාතික හිසරද සංගමය සහ ලෝක ස්නායු රෝග සංගමය. මේ රටෙත් මේක බරපතල ප්‍රශ්නයක් නිසා 21 වෙනිදා අපි මේ ගැන මහජන අවධානය සහ දේශපාලන නායකයන්ගේ අවධානය වැඩි කිරීම සඳහා පාගමනක් යමු කියලා. මම මෙහිදී ඉතාම දැඩි ලෙස බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු ජනතාව අපිව අතරමං නොකර අපිට උදව් කරයි කියලා. මම ඉතාමත් කරුණාවෙන් සහ ආදරයෙන් ආරාධනා කරනවා අපේ ශ්‍රී ලාංකික වික්ටෝරියානු ජනතාවට එන්න අපිත් එක්ක මේ පාගමන යන්න. අපි හැමෝටම යුතුයකමක් තියෙනවා මේ කුඩම්මගේ සැලකිල්ල තියෙන රෝගය මෙතනින් ඉවර කරලා මේ රෝගයට අවශ්‍ය අවධානය යොමු කරන්න. අපි බොහොම සාමකාමී විදිහට ජූලි 21 වෙනිදා හවස දෙකට කලාගාරයේ ඉස්සරහා තියෙන වික්ටෝරියා ගාඩන්ස් වල එකතු වෙලා පොඩ්ඩක් සුහද පිළිසඳරක එතනදී එදිලා ඊට පස්සේ සොන්ස්ටන් පාර දිගේ නැෂනල් ලයිබ්‍රරි එකේ අසලට ගිහිල්ලා පොඩි ප්‍රවෘත්ති සාකච්ඡාවක් සහ සරල රැස්වීමක් පවත්වන්න මේ රෝගයේ තියෙන මේ රෝගය හඳුනා ගැනීමේ වැදගත්කම සහ මේ රෝගය පිළිබඳව මේ රටේ තියෙන සේවා කටයුතු පර්යේෂණ කටයුතු අධ්‍යාපන කටයුතු වලට මැදිහත් වීමේ අවශ්‍යතාවය සාකච්ඡා කරන එක තමයි අපේ අරමුණ. මෙච්චර කාලෙකට මේ වගේ දැවැන්ත ලෝක සංවිධාන දෙකක් මයිග්‍රේන් රෝග සඳහා එකතු වෙලා නැහැ. මගේ ආදරණීය ආයාචනය අපේ වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉන්න ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු ජනතාවට හවස දෙකමාරට එන්න වික්ටෝරියා ගාඩන්ස් ආර්ට් සෙන්ටර් ඉස්සරහට පැය භාගයකට පැයක් විතර කාලයක් තමයි අපිත් ගත කරන්න තියෙන්නේ. මේක තමයි අවස්ථාව, මේක හරියටම හැරෝම් ලක්ෂයෙන් හොඳ පැත්තට අපිට යොමු කරන්න.
හොඳයි, අපි ස්තුතිවන්ත වෙනවා මේ 21 වෙනිදා මෙල්බන් නගර මැදින් ආරම්භ වීමට නියමිත මිග්‍රේන් රෝගී තත්ත්වය පිළිබඳව මහජන අවධානය යොමු කරලීමේ ඒ කොමියුනිටි අවයනස් වෝක් එක, එහෙමත් නැත්නම් මහජන අවධානය යොමු කිරීමේ පාගමන පිළිබඳව විස්තර සඳහන් කිරීමට අපිත් එක්ක සම්බන්ධ වුණු මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එවැගේම ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය තිස්ස විජේරත්න මහතාට මේ 21 වෙනිදා සිදුවීමට යන මේ කාර්යතාවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් අපි සුභාශිංසන අරගෙන යනවා. බොහොම ස්තුති SBS සිංහල වැඩසටහනට කතා බහ කරන්නට සම්බන්ධ වීම පිළිබඳව.
බොහොම ස්තුති දිරුක්ෂි, අපේ අසන්නන්ට ආදරයෙන් මතක් කරනවා මම පරිගණක පාවිච්චි කරන අයට පුළුවන් National Migraine Book Australia කියලා Google කරන්න. එතකොට ඔබට පුළුවන් වෙයි අපේ වෙබ්සයිට් එකට හරි එහෙම නැත්නම් Eventbrite page එකට හරි යන්න, ඔබට දකින්න පුළුවන් register වෙන හැටි. එහෙම ඔබ register වුණේ නැතත් අපි එන ඕනෑම කෙනෙක් පිළිගන්නට සූදානම්. මම බලාපොරොත්තු වෙනවා අපේ මේ ශ්‍රී ලාංකික ඔස්ට්‍රේලියානු ජනතාව අපිට උදව් කරයි කියලා මේ දවසේ.
හොඳයි, බොහොම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන් දිරුක්ෂි.
SBS සිංහල ගුවන්විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.
sbs.com.au